අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දුවේ පුතේ ඔන්න අපි අදත් ආවා රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් දූල පුතාලගේ කඩයිම් විභාගයක් වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිර්දේශිත තවත් පාඩමක් අරගෙන. ඒක තමයි රචනාව. ඔයාලා පුංචි පන්තියේ ඉඳලම රචනා ලියලා තියෙනවනේ නේද? අපි ඉස්සෙල්ලම ඉගෙන ගනිමු රචනාවක් කියන්නේ මොකක්ද කියලා. මතකයිද පුංචි පන්තියේදී මාතෘකාවකට අදාළව වාක්‍ය පහක් විතර ලියනවා ශිෂ්‍යත්ව පන්තියේදී? අන්නේ ප්‍රශ්නෙම තමයි ඔයාලට රචනාවක් ලියන්න පෙර පුහුණුවක් බවට පත් උනේ. 6 වසරේ ඉඳලම අපේ දූල පුතාලා හෙමින් හෙමින් රචනා ලියන හැටි ඉගෙන ගත්තනේ නේද? හොඳයි. අද අපි ඉගෙන ගනිමු නිවැරදිව රචනාවක් ලියලා ලකුණු වැඩිපුර ගන්නේ කොහොමද කියලා. බලන දරුවනේ, රචනාවක් කියලා කියන්නේ මාතෘකාවකට අදාළව කරුණු පෙළගස්සලා ඉදිරිපත් කිරීම. එතකොට ඒ ඉදිරිපත් කරන කරුණු මාතෘකාවට අදාළව තමයි දරුවෝ ඉදිරිපත් කරන්නට ඕනේ. ඒ වගේම ඒ ඉදිරිපත් කරන කරුණු අතිශයින්ම නිර්වද්‍ය වීම ඉතාමත්ම වැදගත්. මොකද මේක විදග්ද ලියවිල්ලක් නිසා. ඒ වගේම දුවේ පුතේ, මේ ඉදිරිපත් කරන කරුණු සංක්ෂිප්ත වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඉතාමත් කෙටියෙන් මේකේ කරුණු එයාලා ඇතුළත් කරන්නට ඕනේ. අපේ වචනින් කියනවා නම් වැල්වටාරන්නන් ලියන්න එපා. මොකද එතකොට ඔයාලගේ රචනාව දිග වුණාට රචනාවේ තියෙන සාරවත්භාවය අඩු වෙලා යන නිසා. ඊළඟට තාර්කික වීමත් අනිවාර්යම ලක්ෂණයක් විදිහට අපිට රචනාවක් තුළ දකින්නට පුළුවන්. ඒ අනුව සාරවත් බව, සංවිධානාත්මක බව, ස්වීයත්වය, ශිල්පීය දක්ෂතා, ඡේද නිර්මාණය ආදිය, භාෂා රීතිය, ව්‍යාකරණ, ශිල්පීය දක්ෂතා රචනාවක් ලිවීමේදී අනිවාර්ය අවධානයට ලක්විය යුතු කාරණා විදිහට හඳුන්වන්නට පුළුවන්. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ 2 පත්‍රයේ 2 ප්‍රශ්නයේ විදිහට තමයි පුතේ රචනාව ඔයාලට ලැබෙන්නේ. ඒ සඳහා ඔයාලට ලකුණු 25ක් හිමි වෙනවා. පොඩි ගණනක් නෙමෙයි, ලකුණු 25ක්. ඒ නිසා ඔයාලගේ සමත් බව, අසමත් බව, ඒ වගේම ඔයාලා ගන්න ශ්‍රේණිය වෙන A, B, C, මෙන්න මේවා තීරණය කරන්න පුළුවන් ප්‍රධානම ප්‍රශ්නයක් විදිහට රචනාව හඳුන්වන්න පුළුවන්. මුලින්ම ඔයාලට රචනා ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රය තුළ ආකාර 2කට අහන්න පුළුවන් කියන එක මං කියන්නට ඕන. එක ක්‍රමයක් තමයි පුතේ පුංචි විස්තරයක් දීලා ඒක ඇසුරු කරගෙන රචනාව ලියන්නට කියන එක. අනික තමයි කෙලින්ම මාතෘකාවක් දීලා ඒක ඇසුරු කරගෙන රචනාවක් ලියන්න කියන එක. මෙතනින් ගොඩාක් වෙලාවට සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට ලැබෙන රචනා ප්‍රශ්නයේ ස්වරූපය වෙන්නේ පුතේ පහත දැක්වෙන විස්තර අතුරින් එකක් තෝරාගෙන වචන 250කට නොඅඩුවනසේ රචනයක් ලියන්න කියලා එන ප්‍රශ්න ස්වරූපය. ඊළඟට ඔයාලට කරන්න තිද්ද වෙනවා ඒකට සුදුසු මාතෘකාවක් නිර්මාණය කරන එක. මේ මාතෘකාවටත් ලකුණු වෙනමම වෙන් වෙනවා අර අපි කලින් කියපු ලකුණු 25 ඇතුළතදී. ඊළඟට මේකේ තව පොඩි කොන්දේසියක් තියෙනවා ඔයාලට තේරුණාද දන්නේ නැහැ. වචන 250කට නොඅඩු වෙනසේ. හැබැයි මම පුංචි දුර්වලකමක් දකිනවා අපේ සමහර දරුවන්ගේ උත්තර පත්‍රවලදී. මම දැකලා තියෙනවා ඔයාලා රචනාවේ වචන ගණන 1, 2, 3 ඔහොම කියලා ලියාගෙන යනවා, අංක කරනවා. අංක කරලා 250 අංකය ආපු ගමන් ඔයාලා රචනාව නතර කරනවා. මං ඒක ගොඩාක් වෙලාවල් වලදී දරුවන්ගේ දැකලා තියෙනවා. ඒක වැරදි. ඔයාලා ගෙදරදී පුළුවන් තරම් රචනා ලියලා සාමාන්‍යයෙන් දල අවබෝධයක් තියාගන්න වචන 250 සීමාව කොයි තරම්ද කියන එක. එහෙම වුණාම ඔයාලට බොරුවට වචන ගණන් කර කර අංක කර කර කාලය නාස්ති කරන්නට ඕන නැහැ. මොකද සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ කාලයත් එක්ක කරන ලොකු හරඹයක්. ඒකෙදි අපි හැම තප්පරයක්ම අපේ වාසියට තමයි පාවිච්චි කරන්න ඕනේ. හරි, දැන් අපි රචනාවක සැකිල්ල සකස් වෙන්න ඕන කොහොමද කියන එකට කලින් චුට්ටක් රචනාවට අන්තර්ගත විය යුතු ලක්ෂණ කීපයක් ගැන අපේ අවධානය යොමු කරමු. ආදරණීය දුවේ පුතේ, ඔයාලගේ රචනාව සඳහා කෙටි වාක්‍ය යොදන්නට උත්සාහ කරන්න. මොකද සමහර දරුවෝ ඉතාමත් දිගු වාක්‍ය මේ රචනාවේදී පාවිතා කරනවා. හැබැයි එයාල මේ දිග වාක්‍ය ලියාගෙන යනකොට වාක්‍යයේ මුල ලියපු ටික අග කොටසට යනකොට මතක නැහැ. එතකොට මුල සහ අග තිබිලා තියෙන්නේ කාරණා දෙකක්. එකකට එකක් ගැලපෙන්නේ නැහැ. ඔයාලට නොදැනුණාට අමතක කරන්න එපා. රචනාව කියවනකොට අපිට දැනෙනවා මේකේ මුල සහ අග එකට ගැලපෙන්නේ නැහැ කියන එක. අර්ථය එකිනෙකට පරස්පරයි කියන එක. ඒ විතරක් නෙමෙයි, ඔයාලා කියන්න උත්සාහ කරන දේ අපිට එතකොට වටහා ගන්නට පොඩි අපහසුතාවයක් දැනෙනවා. ඉතින් එහෙම වෙලාවට ඒ වගේ දරුවෙකුට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒක මගහරව ගන්න හොඳම විදිහ තමයි පුතේ කෙටි සරල වාක්‍ය ඔයාලගේ රචනාව තුළට ඇතුළත් කිරීම. ඊළඟට ඔයාලගේ අත්තකුරු පිළිබඳ අවධානය යොමු කරන්නට ඕන. අත්තකුරු ලස්සන වීම නම් නෙමෙයි පුතේ මෙතනදි බලාපොරොත්තු වෙන්නේ. අත්තකුරු තරඟයක් නෙමෙයි මේක. හැබැයි මෙතනදි අපි අපේක්ෂා කරනවා තවත් කෙනෙකුට මේ අත්තකුරු කියව ගන්න පුළුවන් පැහැදිලි අත්තකුරු බවට පත්වෙන්න ඕන කියන එක. මොකද ඔයාලගේ උත්තර පත්‍ර පරීක්ෂකවරයාට අපහසුතාවයකින් තොරව ඔයාලා ලියන දේ කියව ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ සඳහා පැහැදිලි අත්තකුරු තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒත් එක්කම නිරවුල් වෙන්නත් ඕනේ. ඊළඟට ඔයාලගේ රචනාව සාරවත් කරුණු වලින් යුක්ත එකක් වෙන්නට ඕනේ. ඔයාලා දාන්න කියන සේරම වැල් වටාරම් මේකට ඇතුල් කරන්නට එපා. මාතෘකාවට අදාළව ඔයාලා දාන්න ආප්තෝපදේශ, රූඩි, ඉංගිවැකි ආදී රචනාවට එකතු කිරීමෙන් රචනාව වඩාත් රසවත් කරගන්නට පුළුවන්. ඒවා ඔයාලා රචනාවට අදාළ පරිදි ඇතුළත් කළාම මේ උත්තර පත්‍ර පරීක්ෂකවරයා දන්නවා ඔයාලා අමතර දැනුමෙනුත් සන්නද්ධ දරුවෝ බව. එතකොට ඒගොල්ලන්ට හිතෙනවා මෙයාට අනිත් අයට වඩා චුට්ටක් වැඩිපුර ලකුණු දුන්නට වරදක් නැහැ කියලා. මොකද එයා හරි සන්නද්ධයි අමතර දැනුමෙනුත්. ඊළඟ වැදගත්ම කාරණාව තමයි පුතේ රචනාවේදී ඔයාලා භාවිතා කරන ශිල්පීය දක්ෂතා. අනිත් කාරණාව ඔයාලගේ අත්තකුරු පුතේ ඔයාලා එක එක විදිහට වෙනස් කරනවා. සමහර දරුවෝ විවිධ හැඩවලට අකුරු ලියනවා. එතකොට එක වැරදි. මොකද අත්තකුරු වලට පුතේ සම්මතයක් තියෙනවා. අක්ෂරවලට සම්මත රූපයක් තියෙනවා. එතකොට ඒක ගැනත් ඔයාලා චුට්ටක් අවධානයට යොමු කරන්න. එතකොට ශිල්පීය දක්ෂතා යටතේ නිවරදිව ඡේදවෙන් කිරීම ඊළඟට නිවරදිව පද බෙදීම ඇතුළත් වෙනවා. ඔයාලා දන්නවද පුතේ පද බෙදීම කියන්නේ මොකද්ද කියලා? උදාහරණයක් විදිහට ඔයාලා ලියනවා ගමට කියන වචනය. එතකොට ඒක අපි ලියනකොට අකුරු තුනම එකට තමයි ලියන්න ඕන ගමට. ඒකෙන් අපිට තේරෙනවා ගමට කියන වචනයට අර්ථයක් තියෙන බව. හැබැයි ඔයාලා වැරදි පද බෙදීමක දීනම් වැරදි විදියට පද බෙදුවොත් ඉන්නම් ගමට කියන එකේ ග කියන එක ලියලා හිස් තැනක් තියලා ඒ කියන්නේ පදේ බෙදලා මට කියන කොටස වෙනම ලිව්වොත් වැරදි අදහසක් තමයි පුතේ ඕගොල්ලන්ගේ නිර්මාණය තුල ඇතුළත් වෙන්නේ. එතකොට ග මට ඒකේ ලොකු අර්ථයක් ඉස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදි පද බෙදීම අත්‍යවශ්‍යයි. ඊළඟට ඔයාලගේ රචනාව තුළ විරාම ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයක් තියෙන්නට ඕන. අපි කලින් පාඩමකදී සඳහන් කරා විරාම ලක්ෂණ ඇයි පාවිච්චි කරන්නේ කියලා. වාක්‍ය අවසානයකදී නම් තිතක් උද්ෘතයක් හෝ උපුටනයක් දක්වන වෙලාවකදී නම් පෙරලිකුම. ඊළඟට මොනවා හරි ලැයිස්තුවක් වගේ දෙයක් දක්වන වෙලාවකදී නම් කොම. මෙන්න මේවා දිහට අපි විරාම ලක්ෂණත් නිවරදිව රචනාව තුළ භාවිතා කරන්නට ඕනේ. රචනාවක් ලිවීමේදී ඔන්න ඔය දූල පුතාලා මෙන්න මේ කාරණාව පිළිබඳව දැඩි අවධානයකින් ඉන්නට ඕනේ. හොඳයි. දැන් අපි මුලින්ම රචනාවක් ලැබුණම මොකද කරන්න කියලා බලමු. ඉස්සෙල්ලම මේ දීලා තියෙන විස්තර කීපය හොඳින් කියවන්නට ඕන. කියවලා ඔයාලට ලියන්න පුළුවන් කියලා හිතෙන මාතෘකාවක් එහෙම නැත්නම් කුඩා ඡේද කොටසක් ඔයාලා වෙන් කරගන්නට ඕනේ. වෙන් කරගෙන ඒක හොඳින් කියවන්න. කියවලා බලන්න මේ කුඩා විස්තරයේ කියවෙන්නේ මොනවා ගැනද කියලා. ඊට පස්සේ අපි ඒ කරුණු සමස්තයක් නියෝජනය වෙන විදිහට නිර්මාණශීලීව වගේම අර්ථවත් මාතෘකාවක් නිර්මාණය කරන්නට ඕනේ. මොකද මාතෘකාවටත් ලකුණු ලැබෙන නිසා. ඔයාලා ඊළඟට කරන්න ඕන දේ තමයි පුතේ රචනාව සංවිධානය කරගන්න එක. ඒ සඳහා ඔයාලා මුලින්ම පුංචි සැකිල්ලක් සකස් කරගන්න. ඔයාලට විභාගයේදී කටුකොල දෙනවනේ. එතකොට ආන්ගේ කටුකොලවල ඔයාලා මේ මාතෘකාවට අදාළව පොඩි සැකිල්ලක් සකස් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාලට දෙන මාතෘකාව කුඩා කොටස් කීපයකට ඛණ්ඩනය කරගන්න. මං ඔයාලගේ නිබන්ධනයේ දීලා තියෙනවා පුතේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කියන මාතෘකාව. ඒකට දීලා තියෙන සරල සැකිල්ල දිහා චුට්ටක් බලන්නකෝ. ඒක මගේ සැකිල්ල. ඔයාලට ඕන ඕන විදිහට ඔයාලගේ රචනා මාතෘකාව කන්නේ කරගන්න එමත් නැත්තම් සැකිල්ලක් හදාගන්න පුළුවන්. හොඳද? එතකොට ඒකේ ප්‍රධාන කොටස් කීපයකට වෙන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කියන්නේ මොකක්ද? සංචාරක කර්මාන්තය ලංකාව තුළ ව්‍යාප්ත වෙන්න බලපාන හේතු. සංචාරක කර්මාන්තයේ වාසි සහ අවාසි. ඊළඟට අවාසි අවම කරගෙන වාසි තත්ත්වයේ ඉහළ නැංවීමට ඔබේ යෝජනා සහ අදහස්. ආදී වශයෙන් මෙන්න මේ මාතෘකාව ප්‍රධාන අංශ කීපයකට වෙන් කරගන්නට අපිට පුළුවන්. ඔයාලා ඒ මාතෘකා ඛණ්ඩ සඳහා වෙන වෙනම කරුණු ඉදිරිපත් කළොත් දරුවනේ ඔයාලා නොදැනුවත්වම සංවිධානාත්මක සාරවත් රචනාවක් ඔයාලා අතින් ලියවිලා ඉවරයි. මොකද අමතක කරන්න එපා අපි මේ හඹා යන්නේ ලකුණු 25ක් බව. ඊළඟට අවසාන ඡේදය සඳහා ඔයාලා ලියන ලද තොරතුරු වල සාරාංශයක් තමයි ඉදිරිපත් කරන්නට ඕනේ. හොඳයි දුවේ පුතේ. මම කලින් කියපු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කියන මාතෘකාව නිදසුන් කරගෙන ඔයාලට රචනාවක් ලියන විදිය මම සරලව ඉදිරිපත් කරන්නම්. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය. එහෙම කියලා අපි මුලින්ම මාතෘකාවක් සකස් කරගනිමුකෝ. ඔයාලා මට වඩා ගොඩාක් නිර්මාණශීලී නිසා නිර්මාණශීලී සාරවත් මාතෘකාව ඔයාලට ලියන්නට පුළුවන්. ඊට පස්සේ අපි කලින් කියපු විදිහට මේ මාතෘකාවට අදාළව සරල සැකිල්ලක් සකස් කරගනිමුකෝ. ඒ සැකිල්ල යටතේ පළවෙනි අංගය හැඳින්වීම. ඒ හැඳින්වීම තුළට ඔයාලා ඇතුල් කරන්න පුතේ සංචාරක කර්මාන්තය කියන්නේ මොකක්ද? ඊළඟට දෙවනි ඡේදයට එන්න. සංචාරක කර්මාන්තය ලංකාව තුළ ඇතිවීමට, එහෙම නැත්නම් ලංකාව තුළ ව්‍යාප්ත වීමට බලපාලා තියෙන හේතු මොනවද කියන එක. ඊළඟට සංචාරක කර්මාන්තයේ වාසි සහ අවාසි තත්වයන් පිළිබඳව ඔයාලට තුලිත විමසුමක් කරන්නට පුළුවන්. ඊළඟට අවාසි අවම කරලා වාසි ඉහළ නංවීම සඳහා ඔයාලට දෙන්න පුළුවන් අලුත් යෝජනා සහ අදහස් පිළිබඳව ඊළඟ ඡේදය සාරවත්ව සකස් කරන්න. අවසානයට ඔයාලා සාරාංශයක් සකස් කරන්න. මේ සාරාංශය තුල පුතේ අර අපි කලින් කියපු සියලුම තොරතුරු ඇතුළත් වෙන්නට ඕනේ. හොඳයි. එතකොට ඔයාලට දීලා තියෙන මාතෘකාවට අදාළව හැඳින්වීම ඉදිරිපත් කිරීම තමයි මුලින්ම කරන්නට ඕනේ. ඒකෙදී සංචාරක කර්මාන්තය කියන්නේ මොකද්ද කියලා ඔයාලා මුලින්ම දක්වනවනේ. ඒ වගේම ඒක විවිධ කොටස් වලට බෙදෙනවා නම් ඒවත් හැඳින්වීම තුළම අපිට ඇතුළත් කරන්න පුළුවන්. නිදසුණක් විදිහට ලංකාවේ සංචාරක කර්මාන්තය දේශීය වගේම විදේශීය සංචාරක ව්‍යාපාරය කියලා වෙන් කරනවා කියන එක මෙන්න මේ ඡේදයට ඇතුළත් කරන්නට පුළුවන්. ඊළඟ ඡේදයට දූල පුතාලා ලියන්න පැතියට ඇතුළත් කරන්නට පුළුවන්. ඊළඟට අමතක කරන්නට එපා, සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට සංචාරක කර්මාන්තයේදී තමයි පුතේ ලංකාවට විදේශ විනිමයක් උපයල දෙන අවස්ථාවල් නිර්මාණය වෙන්නේ. එතකොට ඔයාලා ඒ කාරණාවලින් දෙවැනි ඡේදය සන්තෘප්ත කරන්නට ඕනේ. ඊළඟට තුන්වැනි ඡේදයට එන දරුවෝ, මේ ඡේදයේදී අපිට පුළුවන් සංචාරක කර්මාන්තයේ වාසි සහ අවාසි ඇතුළත් කරන්න. නිදසුණක් විදිහට සංචාරක කර්මාන්තයේ වාසි විදිහට විදේශ විනිමය ලංකාවට ලැබීම, හෝටල් ක්ෂේත්‍රයේ ඇතිවන ප්‍රවණතා, රැකියා හිඟයට විසඳුමක් ලැබීම ආදිය ඇතුළත් කරන්නට පුළුවන්. අවාසි කොටසට පරිසරය අපවිත්‍ර වීම, වෙරළ දූෂණය, කැලිකසල බැහැර කිරීම, මත්ද්‍රව්‍ය ප්‍රචාරණය, ළමා අපයෝජනය, පෞරාණික සිද්ධස්ථාන හානිවීම ආදී අපිට දක්වන්නට පුළුවන්. එතකොට මීළඟ ඡේදෙට අපිට ඇතුල් කරන්න පුළුවන් පුතේ, අවාසිදායක තත්ත්වය අඩු කරලා වාසිදායක තත්ත්වය වැඩි කරන්න අපිට දෙන්නට පුළුවන් විසඳුම් හා යෝජනා පිළිබඳව. උදාහරණයක් විදිහට, දෙස්විදෙස් සංචාරකයෝ පරිසරයට බැහැර කරන කැලි කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙලක් ඔයාලට ඔයාලගේ රචනාව තුළ යෝජනා කරන්නට පුළුවන්. ඇත්තටම සංචාරකයෝ ලංකාවට බහුලවම එන නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය තුළ පුතේ අපේ වෙරළට වගේම පරිසර පද්ධතියටත් කොයි තරම් විශාල ප්‍රමාණයක් කසල, පොලිතීන්, ප්ලාස්ටික් මුදා හැරෙනවද? ඉතින් පාසල් යන දරුවෝ විදිහට නව නිර්මාණ කරන්නා වූ අපූර්ව චින්තන ශක්තියක් තියෙන දරුවෝ විදිහට අපිට පුළුවන් මේවට විසඳුම් දෙන්න. මොකද පුංචි වුණාට ඔයාලා ගාව තියෙනව සමහර වෙලාවට මේ මුළු ලෝකෙම පෙරලන්න පුළුවන් තරමේ හරි අපූර්ව විසඳුම්. හොඳයි දුවේ පුතේ, අපි මේ එන්නේ අපේ අවසාන ඡේදයට. ඔයාලා මේ අවසන් ඡේදය සාරාංශයක් විදිහට තමයි ඉදිරිපත් කරන්න ඕන. සමස්ත රචනාවේම අදහස ඉතාමත් සරලව කෙටියෙන් ඉදිරිපත් කිරීම තමයි මේ ඡේදයේදී සිද්ධ වෙන්නේ. එතකොට මුලින්ම අපි කතා කරපු සංචාරක කර්මාන්තයේ ලංකාව තුළ ස්ථාපිත වෙන්න බලපාපු හේතු, වාසි සහ අවාසිසාගත තත්ත්වයන් ඉතාමත් කෙටියෙන් සහ ඔයාලගේ යෝජනා සහ අදහස් ඉතාමත් කෙටියෙන් මේක තුළට සාරාංශගත කරන්නට පුළුවන්. හොඳයි. මං හිතනවා අපේ දුවාදරුවන්ට රචනා කෘතිය පිළිබඳව පුළුල් වැටහීමක් ලැබෙන්නට ඇති කියලා. දැන් අපි චුට්ටක් සලකල බලමු රචනා මාතෘකා කිහිපයක් පිළිබඳව ඉතාමත් කෙටියෙන්. මොන මොන වගේ කරුණුද ඔයාලට ඒකට ඇතුළත් වෙන්නට ඕන කියලා. දැන් ඔයාලට දැනට ලැබෙන්නට පුළුවන් කාලීනම මාතෘකා අතර මුල් තැනක් ගන්නේ COVID-19 ලෝක වසංගත තත්ත්වය. අපි චුට්ටක් බලමු මේ COVID-19 ලෝක වසංගත තත්ත්වය යටතේ කොයි තරම් අනුමාතෘකා ප්‍රමාණයක් ප්‍රශ්න විදියට අපිට ලැබෙන්නට පුළුවන්ද කියලා. එකක් තමයි පුතේ, COVID-19 එක්ක අපේ යළිත් නැගී සිටින්නේ කොහොමද? තව එකක් තමයි මේ ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් අපේ දේශීය වෙදකම කොයි ආකාරයටද නැවත නැවතත් ඉස්මතු වෙන්නට පටන් ගත්තේ කියන එක. ඊළඟට දේශීය වගාවන් වලට මිනිස්සු කොහොමද නැඹුරු වුණේ? ඔයාලට මතක ඇති මේ කෝවිඩ් වල පළවෙනි රැල්ල ආවහම අපේ අය ඉච්චර කාලයක් පුරන් වෙලා තිබිච්ච කුඹුරු රාශියක් හරිම ලස්සනට අස්වැද්දුවා නේද? ඒ ගැන අපිට සමහර විට එන්නට පුළුවන්. ඊළඟට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වීම. ඇත්තම කියනවා නම් අපිට බලන්න කියලා කියන්නේ මිනිස් ශක්තියා ඒ කෙනාට කොවිඩ් වැළඳිලා ඇති කියන ආකල්පයෙන්. හැබැයි පුතේ, ලංකාවේ අපි හරිම සුහද මිනිස්සු ටිකක් නේද? එතකොට අපේ ආකල්පත් වෙනස් වුණු හැටි. ඊළඟට ආර්ථිකයෙන් අපි පසුබෑමට ලක්වුණු හැටි. ඊළඟට අධ්‍යාපනය තුල ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළත් වුණු හැටි. ඒකේ තියෙන සාර්ථක අසාර්ථක භාවය, ඒ තුල අධ්‍යාපනයට මොකද වුනේ කියන කාරණාත් අහන්නට අපිට ඉඩකඩ තියෙනවා. මේට අමතරව ජනගහනය ඉහළ යාම, කාන්තාරීකරණය, වනාලි ගැටුම, කැලිකසල කළමනාකරණය, පාංශු පරිසර දූෂණය, ක්‍රීඩාව, තාක්ෂණය, සාහිත්‍ය, අපේ තරුණ ප්‍රජාවයි අපේ තාක්ෂණයයි, ඊළඟට රැකියාව වියුක්තිය, ශ්‍රමිකයන් විදේශගත වීම, මද්‍රව්‍ය උවදුර, සාරධර්ම, රියානතුරු আদি මාතෘකා රාශියක් අපිට ලැබෙන්නට පුළුවන්. මොන මාතෘකාව ලැබුණත් පුතේ, අපි අපේ සමාජයට පරිසරයට සංවේදී වෙලා තියෙනවා නම් ඒවා ලියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හොඳයි. ආදරණීය දුවේ පුතේ, මං හිතනවා ඔයාලට අලුත් යමක් රචනාව ලිවීම සම්බන්ධයෙන් ඉගෙන ගන්නට ලැබෙන්නට ඇති කියලා. එහෙමනම් අද දවසට රුහුණු ගුරු ගෙදරින් සමුගන්නම් මේ පාඩම ඉදිරිපත් කරන මම මාතර හල්ලල මහවිද්‍යාලයේ සිංහලාචාර්ය DGK සුරන්දි දිල්රුක්ෂි. ඔබ හැම දිනාටම සුබ දවසක්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.